SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනිය 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
මේ දවස්වල අපි මේ මැතිවරණය හා සමගාමීව සිදු කරන කතාබහ ඉතාමත්ම විශාලයි. එහිදී අපි මැතිවරණය හරහා රටේ දේශපාලනයට සහ ආර්ථිකයට බලපාන කරුණු කාරණා රාශියක් කතාබහ කළා. මැතිවරණයත් එක්කම සමගාමීව ඒත් එක්කම අපිට මතුවුණු කතාබහක් පිළිබඳව තමයි අද ආර්ථික විමර්ශන හරහා අපි කතාබහට ලක් කරන්න සූදානමින් සිටින්නේ. ඔබට ඇහෙන්නට ඇති විවිධ මාධ්‍ය මගින් සාකච්ඡා කරනව විවිධ දේශපාලනඥයන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා මේ AAA රේටින් එක පිළිබඳව. මේ පිළිබඳව තමයි අද දවසේදී අපි අවධානය යොමු කරන්න කල්පනා කළේ ආර්ථික විමර්ශන හරහා. මොකක්ද මේ AAA රේටින් එකක් කියලා කියන්නේ? මේක ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ? මූල්‍ය දර්ශකවලට කොහොමද බලපාන්නේ කියන කාරණාව පිළිබඳව අපි සැකහැර දැනගනිමු. ආණ්ඩු පෙරළියක් සිදු වුණොතින් මේ AAA රේටින් එකට යම් කිසි වූ හානිදායක තත්වයක් ඇතිවන්නට පුළුවන් කියලත් මැතිවරණ ඔය ප්‍රචාරණ කටයුතුවලදීත් දීර්ඝ වශයෙන් කතාබහට ලක් වුණා. ආර්ථික විමර්ශන විශේෂාංගයේ අද තවත් පුංචි වෙනසකුත් සිදු වෙනවා. ඒ පිළිබඳවත් මම මේ විශේෂාංගයේ ආරම්භයේදී ඔබට මතක් කරන්න කැමතියි. දැනට වසර 3කට ආසන්න කාලයක් ආචාර්ය චන්දන හේමගේ මහතා තමයි අපිත් එක්ක සම්බන්ධ වෙමින් හිටියේ. අද සිට තවත් අලුත් පුද්ගලයෙක් ආර්ථික විමර්ශන අපේ සාකච්ඡාවට විටින් විට සම්බන්ධ වේවි චන්දන හේමගේ මහතා සමගින්ම. ඔහු තමයි ආචාර්ය රංජිත් තේලනායක මහතා, මෙල්බර්න්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසින් ඔහු සේවය කරනවා. අපි හැමනම් ආචාර්ය රංජිත් තේලනායක මහතා, ඔබව ආයුබෝවන් කියලා අපගේ ආර්ථික විමර්ශන විශේෂංගයට පිළිගන්නවා.
ආයුබෝවන් රොක්ෂේ.
හොඳයි, මම මුලින්ම අවධානය යොමු කරන්න කැමති මොකක්ද මේ AAA රේටින් එකක් කියලා කියන්නේ? AAA ණය ශ්‍රේණිගත කිරීමක් කියලා කියන්නේ මොකක්ද කියලා මෙහි න්‍යාය ටිකක් පැහැදිලි කරගන්න.
හොඳයි දිලෘක්ෂි, මේ ඔබ ඔබේ හැඳින්වීමත් එක්ක පැහැදිලි කර විදිහට මේක මේ තොරගෙන තියෙන මාතෘකාව මම හිතනවා ඉතාම කාලෝචිත මාතෘකාවක්. අපි දන්නවා මේ ලෝකයේ ක්‍රියාත්මක වෙන ප්‍රධාන සමාගම් රාජ්‍ය ආයතන සහ වෙනත් මහා පරිමාණ ආයතන සම්බන්ධයෙන් ණය ශ්‍රේණිගත කිරීම, ක්‍රෙඩිට් රේටින් සේවා ලබා දෙන ප්‍රධාන ආයතන කීපයක් තියෙනවා. ඒ අතරින් අපිට සඳහන් කරන්න පුළුවන් මේ Moody's ආයතනය, Standard & Poor's, එහෙම නැත්නම් S&P ratings, ඒ වගේම Fitch කියන ආයතන තවත් ratings කීපයක් තියෙනවා. මේ තමයි ප්‍රධාන ශ්‍රේණිගත කිරීම සේවා ලබා දෙන ආයතන. මේ රාජ්‍යයන් සහ ආයතන විසින් වෙළඳපොලේදී, දේශීය සහ විදේශීය වෙළඳපොලේදී ණය ලබා ගැනීම සිදු කරනවා. විශේෂයෙන්ම රජයක් නම් රජයේ සංවර්ධන කටයුතු සඳහා ණය ලබා ගන්නවා. මේ ණය ලබා ගැනීමේදී භාවිතා කරන ප්‍රධාන මෙවලම තමයි බිල්පත්. ඒ කියන්නේ රජයේ ණය ලබා ගැනීමේදී භාණ්ඩාගාර බිල්පත්, නැත්නම් ට්‍රෙසරි බොන්ඩ්ස් කියලා. දිගු කාලීන ණය ලබා ගැනීමේදී, කෙටි කාලීනව ණය ලබා ගැනීමේදී ට්‍රෙසරි නෝට්ස්, එහෙම නැත්නම් භාණ්ඩාගාර නෝට්ටු භාවිතා කරනවා. දැන් මේ බිල්පත් නිකුත් කිරීමේදී ණය ලබා ගැනීම සඳහා ඒවා මිලදී ගන්න ආයෝජකයින් සැලකිල්ලට ගන්න කාරණා දෙකක් තියෙනවා දිල්සුක්ෂි ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඒ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභය, ඒවා අපි එකට කියනවා රිටර්න් කියලා මේ මූල්‍ය භාෂාවේදී. දෙවෙනි කාරණය තමයි ඒකේ තියෙන අවදානම, නැත්නම් රිස්ක් එක, රිස්ක් ඇන් රිටර්න්. මෙන්න මේ අවදානම කියලා අපි හඳුන්වන්නේ අර ණය ලබා ගන්න ආයතනය අදාළ ණය සහ පොලිය ගෙවීමට තිබෙන හැකියාව පිළිබඳව. මේ ගෙවීම ඒ ආකාරයට සිදු නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ නොගෙවා සිටීමේ හැකියාවකුත් තියෙනවා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩිෆෝල්ට් රිස්ක් කියලා. ආපසු ණය නොගෙවීමේ අවදානම. ඉතින් මෙන්න මේ අවදානම ශ්‍රේණිගත කිරීමක් තමයි මේකෙදි සිදු වෙන්නේ. මම අර කලින් සඳහන් කරපු ආයතන මේ ශ්‍රේණිගත කිරීමේදී භාවිතා කරනවා ABC කියන වර්ගීකරණය. උදාහරණයක් විදිහට AAA වල ඉඳන් CCC දක්වා විවිධ සංයෝජනයන්ගෙන් මේ ශ්‍රේණිගත කිරීම ලබා දෙනවා. ඒකෙදි AAA රේටින් තමයි highestම ක්‍රෙඩිට් ක්වොලිටි රේටින් විදිහට මේ ආයතන විසින් දක්වන්නේ. ඉතින් එතකොට ඒකේ අදහස් වෙන්නේ රජය විසින් නිකුත් කරන ණය බිල්පත්වල තිබෙන විශ්වාසය ඉතාම ඉහළයි කියන එක තමයි. දැන් මේ AAA රේටින් තියෙන රටවල් අතරේ ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඒ අතරේ තවත් රටවල් කීපයකම මේ ශ්‍රේණිගත කිරීම තියෙනවා. කැනඩාව, ජර්මනිය, ෆින්ලන්තය සහ ඩෙන්මාර්කය වගේ රටවල් අපිට නිදර්ශන විදියට සඳහන් කරන්න පුළුවන්.
ඔව් දැන් පහුගිය කාලෙත් රංජිත් මහතා සෑහෙන වශයෙන් කතා බහට ලක් වුණු කාරණාවක් තමයි මේ ට්‍රිපල් ඒ රේටින් එක අපිට නැති වෙයිද කියලා මේ සිදුවන දේශපාලනික වෙනස්කම් හරහා. දැන් එහිදී අපිට මේ ටිකක් කල්පනා කරලා බැලුවොත් හොඳයි කියලා මට හිතෙනවා මේ යම් කිසි වූ රටක් මේවා ආකාරයට ට්‍රිපල් ඒ මේ ණය ශ්‍රේණිගත කිරීමට කාණ්ඩ කරනකොට ඒ රටේ ආර්ථිකය පිළිබඳව සලකා බැලෙන ප්‍රධාන නිර්ණායක මොනවද කියලා.
ඉතා වැදගත් ප්‍රශ්නයක් ලුක්ෂි. අපිට මේ නිර්ණායක සම්බන්ධයෙන් සාකච්ඡාවේදී ප්‍රධාන නිර්ණායක දෙකක් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. එකක් තමයි සාර්වආර්ථික නිර්ණායක, يعني කියන්නේ මැක්‍රෝ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස් නැත්නම් ක්‍රයිටීරියා. දෙවෙනි එක තමයි රාජ්‍ය මුල්‍ය නිර්ණායකයන්. මේ දෙක අතරේ සඳහන් කරන්න පුළුවන් ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි රජයක් විසින් සිදු කරන ණය ගැනීම සහ ඒ ණය ගෙවීම සම්බන්ධව තියෙන ඓතිහාසික තත්ත්වය. දෙවෙනි කාරණය තමයි ඒ රටෙහි ඉදිරි ආර්ථික ප්‍රවණතා. දැන් උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාව ගත්තොත් එම ඕස්ට්‍රේලියාවේ ඉදිරියේ තියෙන ආර්ථික ප්‍රවණතාවය මොකක්ද කියන කාරණය. මේක තවදුරටත් පැහැදිලි කරුවොත් එහෙම අපි අසන්නන්ට තේරෙන භාෂාවෙන් අපිට කරුණු කීපයක් ගෙනහැර දක්වන්න පුළුවන්. පළවෙනි එක තමයි දෙලොක්ෂේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස කොතරම්ද කියන කාරණය. මම හිතන්නේ ඔබ හැඳින්වීමේදී සඳහන් කෙරුවා මේ පහුගිය දවස්වල විශේෂයෙන්ම සාකච්ඡාවට ලක් වෙච්ච කාරණේ තමයි ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පූර්ස් ආයතනය විසින් නිකුත් කරපු නිවේදනය. අපි ඕස්ට්‍රේලියාවේ රජයට තියෙන ට්‍රිපල් ඒ රේටින් ඒ අය නෙගටිව් ක්‍රෙඩිට් වොච් කියන තත්ත්වයට පත් කෙරුවා. ඒකෙන් අදහස් වෙන්නේ ඉදිරියේදී අපේ ආර්ථික තත්ත්වයන් සාර්ථක වුණේ නැත්නම්, ආර්ථික තත්ත්වයන් යහපත් අතට අතුනේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ මේ ට්‍රිපල් ඒ රේටින් පල්ලෙහා බැසීමේ අවදානමක් තියෙනවා. මේ අවදානම මේ විදිහට ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු කාරණය තමයි රාජ්‍ය ණය දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ක්‍රමානුකූලව වැඩිවීමක් ඇතිවීම. සරල උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම වසර 10ක් විතර ඇතුළත, ඒ කියන්නේ මීට වසර 10කට පෙර දළ ජාතික නිෂ්පාදිතයේ 12% පමණ පැවති මුළු රාජ්‍ය ණය ප්‍රමාණය 2015 වසර වන විට 35% වගේ ප්‍රමාණයකට ඇවිල්ලා තියෙනවා. මම මේ කියන්නේ මුළු ණය ප්‍රමාණය. ඒ වගේම මේ ආයතන විසින් දැන් පුරෝගතනයන් කළා තියෙනවා 2018 වර්ෂය විතර වගේ වෙනකොට මේක තවත් වැඩි වෙලා 38% වගේ මට්ටමකට සිදු වේවයි කියලා ඇස්තමේන්තු කළා තියෙනවා. දැන් ඒක මුළු ණය ප්‍රමාණය. අපි ගත්තොත් එහෙම ශුද්ධ ණය ප්‍රමාණය, ශුද්ධ ණය කියලා කියන්නේ ඕස්ට්‍රේලියානු රජය ප්‍රාන්ත රාජ්‍යයන් සඳහා ණය ගන්නව හැර ගන්න ප්‍රමාණය 13% වගේ ප්‍රමාණයක්. ඉතින් මේක ඉතා ඉහළ මට්ටමක්. දෙවෙනි කාරණය තමයි මම අර කලින් සඳහන් කර විදිහට ඉදිරි ආර්ථික ප්‍රවණතාවය. ඉදිරි වසර 5ක් 10ක් ඇතුළත ඕස්ට්‍රේලියානු ආර්ථිකයේ ආර්ථික වර්ධන වේගය මොන මට්ටමකට තිබේද කියන කාරණය. ඉතින් අපිට පුරෝගතනය කරන්න පුළුවන් නම් ඉදිරි ආර්ථික වර්ධනය වේයි කියලා. ඒකෙන් අදහස් වෙන්නේ ආර්ථිකයේ වර්ධනය වීමත් එක්ක රැකී රක්ෂා ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මිනිසුන්ගේ අතට මුදල් සංසරණය වීම වැඩි වෙනවා. ඒ නිසා රාජ්‍ය ආදායම් වැඩිවීමේ හැකියාව තියෙනවා. ඉතින් රාජ්‍ය ආදායම් වැඩි වුණාම අපිට පැහැදිලි අයවැය හිඟේ අඩු වෙලා ණය ගැනීම අවශ්‍යතාවය පල්ලෙහා යනවා. ඉතින් ඒක ට්‍රිපල් ඒ රේටින්ග්ස් පවත්වාගෙන යාමට හේතු වෙන බව සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තව වැදගත් සාධකයක් තමයි දෙලුක්ෂි මේ වාර්ෂිකව ණය සහ පොලි හැටියට කොපමණ ප්‍රමාණයක් දළ ජාතික නිෂ්පාදිතයෙන් ගෙවනවද කියන කාරණය. ඊළඟට තවත් කාරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන් මේ ආයෝජකින්ගේ තියෙන විශ්වාසය. ආයෝජකින්ගේ තියෙන විශ්වාසය තීරණය වෙන්නේ රජය විසින් ලබාගෙන තියෙන ණය පැහැර හැරීම ඊට කලින් සිද්ධ වෙලා තියෙනවද කියන කාරණය. ඒ වගේම මේ ණය ලබා ගන්නේ රජයද, රජය සතු ආයතනයක්ද නැත්නම් ප්‍රාන්ත රාජ්‍යයක්ද කියන කාරණයත් වැදගත්. අවසාන වශයෙන් රජය නිකුත් කරන, මම අර කලින් සඳහන් කර වගේ ණය ලබා ගැනීම සඳහා නිකුත් කරන ඒ ණය පත්‍ර කල්ලිකුත් වන කාලය කෙටි කාලීන ණය ලබා ගැනීමක්ද දීර්ඝ කාලීන ණය ලබා ගැනීමක්ද කියන කාරණය. ඉතින් මෙන්න මේ කාරණා අපිට සඳහන් කරන්න පුළුවන් ට්‍රිපල් ඒ රේටින් පවත්වා ගැනීම යාමේදී සැලකිල්ලට ගත් වූ කාරණා හැටියට.
එහෙමනම් රංජිත් අපි ඊළඟට අවධානයට ලක් කරමු. මේ අලුතෙන් දැන් හිටපු ආණ්ඩුවම තමයි දෙවන වතාවටත් පත් වෙලා තියෙන්නේ. මේ නව රජයට තමන්ගේ ආර්ථික දැක්ම කොහොමද සකසා ගන්නට පුළුවන් වෙන්නේ කියලා මේ ලැබිලා තියෙන ට්‍රිපල් ඒ රේටින් තත්වයත් එක්ක කියලා. තවදුරටත් මේ ට්‍රිපල් ඒ රේටින් තත්වය තවදුරටත් පවත්වාගෙන යන්නට නම් මේ නව රජයේ මොන වගේ කරුණුද සැලකිල්ලට ගන්න ඕනේ?
නව රජය විසින් සැලකිල්ලට ගත යුතු කාරණා කීපයක්ම සඳහන් කරන්න පුළුවන්. ඒ සමහරක් කාරණා රජයේ පාලනය යටතේ තියෙන කාරණා හැටියට, සමහරක් ඒවා පරිබාහිර කාරණා විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. පළවෙනි ප්‍රධානම ලක්ෂණය කාරණේ තමයි දිලුක්ෂි ආයවැය තත්ත්වය. මේක අපි ඉංග්‍රීසියෙන් සඳහන් කරනවා ෆිස්කල් කන්සොලිඩේෂන් කියලා. විශේෂයෙන්ම ආයවැය පරතරය අවම කරගෙන පවත්වාගෙන යෑම ඉතාම වැදගත් වෙනවා. එකක් තමයි හැකිදාක් දුරට රාජ්‍ය වේදම් පාලනය කිරීම. දෙවෙනි කාරණය රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම. ඉතින් මේ අරමුණු පවත්නා රජයට කොතරම් දුරට ජයගත හැකිද කියන අභියෝගය තියෙනවා. දෙවෙනි කාරණය තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතු වෙනවා. තුන්වෙනි කාරණය තමයි මේක තරමක් දුරට රජයේ පාලනයෙන් බැහැර කාරණයක්. විශේෂයෙන්ම බාහිර මූල්‍ය වෙළඳපොළ මොන වගේ මට්ටමක පවතීද කියන එක. ඉතින් ඒක තීරණය වෙන්නේ කාරණා රාශියක් මත. ඒ නිසා රජයට ඒ සම්බන්ධ වැඩිපුර පාලනයක් නැහැ. ඊළඟ කාරණේ විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් අභ්‍යන්තර ආර්ථික ස්ථායිතාවය සහ වර්ධනය. මං කලින් සඳහන් කරා මේ සඳහා බලපාන වැදගත්ම සාධකය වන්නේ අපි ඕස්ට්‍රේලියාවේ තත්ත්වය ගත්තොත් එහෙම දේශීය දේපළ වෙළඳපොළ, එහෙම නැත්නම් ඩොමෙස්ටික් හවුසින් මාකට් එක කොයි විදිහට ක්‍රියාත්මක වෙනවද කියන එක. අපි දන්නවා පහුගිය දශකයක විතර කාලයක් තුළ ඕස්ට්‍රේලියාවේ හවුසින් මාකට් එක ඉතාම වාසිදායක තත්ත්වයක් තිබුණා. දේශීය ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන කාරණය තමයි හවුසින් මාකට් එකේ වර්ධනය. පහුගිය කාලය තුළම දේපළ වෙළඳපොළේ බිල ගණන් අඩු වැඩිවීම තියෙනවා, නමුත් ස්ථායී මට්ටකම පැවතුණා. ඉතින් මෙන්න මේ දේපළ වෙළඳපොළ ක්‍රියාත්මක වෙන ආකාරය ඉතාම වැදගත් වෙනවා ඉදිරි ආර්ථික ස්ථායිතාවය පවත්වාගෙන යෑම සඳහා. ඉතින් මෙන්න මේ කාරණා තමයි අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ රජය විසින් සැලකිල්ලට ගත යුතු කාරණා හැටියට.
ඔව්, ඊළඟ ඒත් එක්කම අපිට පසුගිය කාලෙදී තවත් විශාල වශයෙන් ඇහුණු කතාවක් තමයි මේ අයවැය පරතරය, බජට් ඩෙෆිසිට් එක ගැන. අයවැය පරතරය පියව ගන්න තමයි මේ හැමදේම කරන්න කියලා මේ ටෝනි ඇබට් මහතා ඉදිරිපත් කරපු යෝජනා පවා එක්තරා අන්දමකට විවේචනයට ලක්ුණේ මේ අයවැය පරතරය පියවා ගැනීම සඳහා රජයක් විදිහට හෝ අනගමනය කරපු යම් යම් ප්‍රතිපත්තීන් පිළිබඳව ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර. ඉතින් ඒ හරහා ඇත්තටම ඔහුගේ අගමැති තනතුර පවා ඔහුට හැරයන්ට සිදු වුණා මේ පක්ෂය රැක ගැනීම උදෙසා යම් යම් දේශපාලනික වශයෙන් ගත තීන්දුව తీරණ. මේකත් මේ රජයන් පෙරලන්නට, රජයන් බිඳ වැටෙන්නට, පක්ෂ නායකයන් මාරු වෙන්නට බොහෝ බලපාන කාරණාවක් තමයි මේ අයවැය පරතරය. ඇත්තටම දැන් ඕස්ට්‍රේලියාවේ අයවැය පරතරය පියවා ගැනීම සඳහාත් මේ ප්‍රධාන පක්ෂ දෙක විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. දැන් අවසන් වතාවට රජය ඉදිරිපත් කරපු අයවැය කොහොමද මේ ට්‍රිපල් ඒ රේටින් තත්ත්වය රැක ගැනීමට තවදුරටත් බලපාන්නේ?
එතනදී දිලුක්ෂි පෞගේ අයවැයේ තියෙන යෝජනා රාශියක් තියෙනවා. ඒ යෝජනා රාශිය අතරේ මම කැමති ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් පිළිබඳව අවධානය යොමු කරන්න. පළවෙනි ක්ෂේත්‍රය තමයි අයවැය තුළ තියෙන මේ රැකියා අවස්ථා වැඩි කරලා ආර්ථික වර්ධනය වෙනුවෙන් ගෙනාපු යෝජනා. විශේෂයෙන්ම සුළු පරිමාණ කර්මාන්ත වර්ධනයට, ඒ වගේම රැකියා අවස්ථා සුලභ කිරීම සම්බන්ධයෙන් යෝජනා රාශියක් ඇතුළත් වෙලා තියෙනවා. ඒක එක ක්ෂේත්‍රයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. වඩාත් වැදගත් ක්ෂේත්‍රයක් තමයි මේ බදු ව්‍යුහයේ තියෙන සමහර ගැටලු නිරාකරණය කිරීම සඳහා ඉදිරිපත් කළ තියෙන යෝජනා. ඒ යෝජනා අතරේ විශේෂයෙන්ම තියෙනවා බහුජාතික සමාගම් විසින් බදු ගෙවීම් පැහැරහැරීම, ටැක්ස් අවොයිඩන්ස් කියන කාරණය. බදු ගෙවීම් පැහැරහැරීම් අවම කරලා රජයේ බදු ආදායම් වැඩි කිරීම සඳහා සමහර යෝජනා ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම සුපෑනුවේෂන් සම්බන්ධයෙන් තියෙන බදු ප්‍රතිපත්තිය යම් යම් වෙනස්කම් යෝජනා කරලා තියෙනවා. ප්‍රධාන යෝජනා දෙකක් ඒ අතරේ දැක්වෙනවා. එකක් තමයි ඉහළ ආදායම් ලාභී අයට මීට පෙර ලබා දී තිබිච්ච සුපෑනුවේෂන් ටැක්ස් කන්සෙෂන්, එහෙම නැත්නම් ඒ බදු සහන ඉවත් කිරීමේ යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ යෝජනා සම්බන්ධයෙන් විපක්ෂයේ වගේම පක්ෂය තුලත් බොහෝ මත ඉදිරිපත් වුණ බව අපිට පේන්න තියෙනවා. ඊළඟ යෝජනාව තමයි ඒ සුපර් ඇනුවේෂන් කාණ්ඩේම තියෙන පහළ ආදායම් ලාභී අයට දීලා තියෙන සමහර සහනදීම්. ඒ තමයි බදු ව්‍යුහය සම්බන්ධයෙන් තියෙන අයවැය යෝජනා. ඒ අතරේ මේ ට්‍රිපල් ඒ රේටින් සම්බන්ධයෙන් වඩාත්ම වැදගත් වන ප්‍රධාන යෝජනාව තමයි රජයේ වියදම් කපා හැරීම මගින් සමබර අයවැයක් පවත්වා ගැනීම සඳහා රජය ඉදිරිපත් කරපු යෝජනා. මේ යෝජනාවලදී දිලුක්ෂ ඒ අය සැලසුම් කරලා තියෙනවා දැනට පවතින ආය පරතරය ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 37ක් වගේ ප්‍රමාණයක තියෙනවා. මේ ප්‍රමාණය ඉදිරි අවුරුදු 4 ඇතුළත බිලියන 6ක් දක්වා අඩු කිරීමේ යෝජනා අඩංගු වෙලා තියෙනවා. මම සඳහන් කරපු යෝජනා මේ ආකාරයට ක්‍රියාත්මක කර ගැනීමේ හැකියාව රජයට තිබෙනවා නම් ට්‍රිපල් ඒ රේටින් රැක ගැනීමේ හැකියාව තිබෙන බවයි මට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ.
දැන් එතකොට රංජිත් මහතා, මේ ආර්ථිකයේ සිදුවෙන හැසිරීම් රටාත් මේ ට්‍රිපල් ඒ ශ්‍රේණිගත කිරීම තවදුරටත් පවත්වාගෙන යාමට බෙහෙවින්ම වැදගත් වන කාරණාවක්. අපි මේ විශේෂාංගය හරහාත් මීට කලින් බොහෝ අවස්ථාවන්වලදී ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයේ සිදුවන වෙනස්කම් පිළිබඳව සාකච්ඡාවට ලක් කළා. දැන් මේ ඇතිවෙමින් තියෙන දේශපාලන වෙනස්කම් එක්ක, ඒ වගේම එක් එක් පක්ෂ විසින් රටේ ඉදිරි ආර්ථිකය නංවාලන්නට, අයවැය පරතරය අඩු කරන්නට ගෙනෙන යම් යම් ආර්ථික යෝජනා හරහා ඔස්ට්‍රේලියාවේ සිදුවන ආර්ථික හැසිරීම යම් යම් ආකාරයට වෙනස්කම් වලට භාජනය වෙනවා. මා කැමතියි මීළඟට දැනගන්නට මේ ට්‍රිපල් ඒ තත්ත්වයේ හානිදායක වන්නට පුළුවන් ආර්ථික හැසිරීම් රටා මොනවද කියලා ඔස්ට්‍රේලියාවේ.
ආර්ථික සහ දේශපාලන හැසිරීම් රටා කියලා මම මේක
සංශෝධනය කළා
සාකච්ඡා කරන්න කැමතිලි රුක්ෂි. පළවෙනි කාරණේ විදිහට සඳහන් කරන්න මේ දේශපාලන මොය වශයෙන් පවතින අවිනිශ්චිත තත්ත්වය. මේවා එක්තරා විදිහක අභියෝග කියලා අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ටර්න්බුල් මහතා ප්‍රමුඛ සංධානයේට ආසන 76ක් වගේ ප්‍රමාණයක් තිබෙන බව දැන් සඳහන් වෙනවා. සමහරට 77ක් විය හැකි බවයි කියන්නේ.
දැන් අද වෙනකොට වාර්තා වෙනවා 77ක් කියලා.
77ක්. ඒ තමයි පහළ මන්ත්‍රී මණ්ඩලය. ඊළඟට ඉතාම වැදගත් වෙනා ලිලුගේ මෙතනදී මේ සෙනෙට් සභාවේ සංයුතිය කොයි වගේ වෙයිද කියලා. මම හිතන්නේ දැනට තියෙන ප්‍රතිඵල අනුව ප්‍රධාන පක්ෂ දෙකට සෙනෙට් සභාවේ සමසමව ආසන බෙදී යන තත්ත්වයක් පේන්න තියෙනවා. ඒ අතරේ තවත් කුඩා කණ්ඩායම් ස්වාධීන කණ්ඩායම් වලට ආසන බෙදී ගිහිල්ලා තියෙනවා. මේ අපි කලින් සාකච්ඡා කරපු අයවැය යෝජනා සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒවා අනුමත කරවා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවිය හැකි බව තමයි දැනට පවතින තත්ත්වය අනුව පේන්න තියෙන්නේ. එතකොට සන්ධාන රජයට මේ කුඩා කණ්ඩායම් සහ පක්ෂත් එක්ක කේවල් කිරීම මම හිතනවා මෙතෙන්දී සිදුවන ප්‍රධාන කාරණා. ඉතින් දේශපාලන අවිනිශ්චිත තත්ත්වය එකක්. මම හිතනවා දෙවෙනි අභියෝගයේ විදිහට රජයේ බදු ආදායම් වල ප්‍රසාරණය කොයි වගේද වෙන්නේ කියන එක වැදගත් කාරණයක්. අපි දන්නවා දිලුක්ෂි, පහුගිය වසර කීපය පුරාවම ඕස්ට්‍රේලියානු රජයේ බදු ආදායම් එතරම් ප්‍රසාරණය වුණේ නැහැ වියදම් වලට සාපේක්ෂව. නිදර්ශනයක් විදිහට සඳහන් කෙරුවොත් එහෙම 2013-14 බදු ආදායම් ප්‍රතිශතය දළ ජාතික නිෂ්පාදිතයෙන් 27.5% විතර ප්‍රමාණයක්. මේක ඊට පස්සේ අවුරුද්දේදී වැඩි වෙන්නේ 0.2% විතරයි. නමුත් වියදම් ප්‍රසාරණය ඊට වඩා වැඩියෙන් සිදුවෙන නිසා අයවැය පරතරය එන්න එන්න වැඩිවීමේ අවධානමක් තියෙනවා. තුන්වෙනි අභියෝගය තමයි අපි දන්නවා අපේ ආර්ථිකය අපි හඳුන්වන්නේ කොමොඩිටි ඉකොනොමි එකක් කියලා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව විසින් කරනු ලබන ප්‍රධාන අපනයනයන් ඔක්කොම ප්‍රාථමික අපනයන. මේ ප්‍රාථමික අපනයනවල ලෝක වෙළඳපොලේ මිල ගණන් පහුගිය කාලේ පුරාවටම ශීඝ්‍ර ලෙස පහළ බැස්සා. දැන් එක්තරා මට්ටමක ඒක ස්ථායි වෙලා තියෙනවා. ඉතින් මේ ආකාරයට මේ මිල ගණන් පහළ බැසීම අපිට ආර්ථික වශයෙන් හානිදායක තත්ත්වයක්. ඒ නිසා ඒක බලපානවා බදු ආදායම් එකතු කිරීමටත්, ඒක අපේ අපනයන ආදායම් අඩු වීමටත් බලපාන නිසා ඒක විශාල අභියෝගයක්. ඒ වගේම තවත් අපි හැමෝම දන්න කාරණයක් තමයි වැදගත් කාරණයක්, ඕස්ට්‍රේලියානු ආර්ථිකය විශේෂයෙන්ම චීන ආර්ථිකයත් එක්ක විශාල සම්බන්ධයක්, විශාල බැඳීමක් තියෙනවා. දැන් දකින්න තියෙන කාරණය තමයි චීන ආර්ථිකය එක්තරා ආකාරයකට සංකෝචනය වීමක්. ඉතින් ඒ තත්ත්වය ඒ විදිහටම දිගට පැවතුනොත් එහෙම අපිට ඒක විශාල අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ කාරණා තමයි අපිට ඉදිරියේදී තියෙන දේශපාලන සහ ආර්ථික අභියෝග.
හොඳයි. එහෙමනම් අද ආර්ථික විමර්ශනවලින් අපි ප්‍රමුඛව අවධානය යොමු කළේ ට්‍රිපල් ඒ රේටින්ග් පිළිබඳව, ට්‍රිපල් ඒ ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳව, මේක ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට කොයි ආකාරයකින් බලපාවිද කියන කාරණාව පිළිබඳව පසුගිය කාල වකවානුව පුරාම සාකච්ඡා වෙමින් පැවතිය හින්දා මේ සම්බන්ධව තියෙන නව ප්‍රවණතාත් ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන් පිළිබඳවත් තමයි අද අවධානයට ලක් කළේ. අද සාකච්ඡාවට සම්බන්ධ වුණු වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් තිහෙලනායක මහතා ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේදීත් හමුවෙමු. අයිබෝවන්.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.